අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු කෙතරින් මේ සෝදානම නමේ ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මොනරාගල කලාපයේ විද්‍යාව ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
අයිබවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. ඉතින් අද දවසේ ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නමේ ශ්‍රේණියේ එක පෙළ පොතේ 7 වන පාඩම වන සාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳව. ඉතින් දුවේ පුතේ, පෙළ පොත සූදානම් කරගන්න, ලියන්න පොත, ඒ වගේම පෑනක් පැන්සලක් ළඟ තබා ගන්න. 6 7 8 වගේ පන්තිවලදී අපි පරිසරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. පරිසරයේ තියෙන දේවල්, ජීවීන් මෙන්ම අජීවීන්, අජීවී දේවල් අපි අධ්‍යයනය කරලා තියෙනවා. අපි ජීවීන් විදිහට අධ්‍යයනය කළේ ඔවුන්ගේ ලක්ෂණ අනුව නේද? වර්ධනය වන ද්‍රව්‍ය, ප්‍රජනනයේ සිදු කරන, වායිශ්‍රාවයේ සිදු කරන, ඒ වගේම ශ්වසනයේ සිදු කරන, චලන දක්වන අය ජීවීන් විදිහට අපි සැලකුවා. අජීවීන් විදිහට අපි සැලකුවේ ඒ වර්ධනයක් දකින්න නැහැ, ඒ වගේම ප්‍රජනනයේ සිදු කරන්නේ තම වර්ගය අභෝග කිරීම ප්‍රජනනයේ විදිහට අපි හඳුරගත්තා. ඒ වගේම ශ්වසනය කරන්නයි, වායිශ්‍රාවී කරන්නේ, වායිශ්‍රාවයේ කරන්නේ, ඒ වගේම චලන දක්වන්නේ කියලා අපි පොඩි පන්තිවලදී ජීවීන් හඳුරගෙන තියෙනවා. ඉතින් ජීවීන් ප්‍රධාන වශයෙන් අපි ශාක, සතුන්, සුත්‍ර ජීවීන් විදිහට අපි හඳුරගෙන තියෙනවා. මේ ඉගෙනගත්ත කරුණුයි මම මතක් කරන්නේ. පෙර දැනුම ඔබට මතක් කළ දෙන එක ඉතාම වටින නිසා ඉතින් විභාග ප්‍රශ්නයක් විදිහට අහනවා ජීවීන් වර්ග නම් කරන්න. ශාක, සතුන්, සුත්‍ර ජීවීන්. ඉතින් අපි අජීවීන් විදිහට අජීවි දේවල් විදිහට ගන්නේ ඔය පාෂාණ, පස්, වගේ ජලය, වාතේ, වාජීවි දේවල් නේ, ඩෙස්පුටු, බංකු, ගොඩනැගිලි, ඒ වගේ දේවල් අපි අජීවි දේවල් විදිහට ගන්නවා. දැන් මේ පාඩමත් එක්ක අපි සලකනකොට පරිසරයේ තියෙන ශාක පිළිබඳව තමයි විශේෂයෙන් මූලික කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ශාක අපිට වඩා ඔබ හොඳින් නිරීක්ෂණය කරනවා. ඒක නොඅනුමානයි. ඔබ දුව පනින්නේ පරිසරයේ තියෙන ඔය ගහකොළ යට. හේන කුඹුරත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් දුවේපති විද්‍යාව ඉගෙන ගන්න ළමෙක් විදියට පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීම, ඒ වගේම පරිසර නිරීක්ෂණය කරනකොට අපිට සමහර ගැටලු මතුවෙනවා, කුතුහලයක් එනවා. මේ කුතුහලය තුලින් ඒවා හොයන්න පෙළඹෙනවා. මේ ඒක තමයි අපි මතු කරගන්න ඕනේ. හොඳින් නිරීක්ෂණය කරන හැමතිස්සෙම හොඳින් නිරීක්ෂණය කරන අපිට එන ලොකු ලොකු ප්‍රශ්න ටිකක්, කුතුහලයක් එනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක. දැන් මොහොම කියනකොට ඔබට සැකයක් එනවා ඇති. මේ මොනවද මේ නිරීක්ෂණ, මේ මොනවද මේ කුතුහලයක් ඇති වෙන නිරීක්ෂණ කියලා. හොඳ දුවේ පුතේ මෙහෙම හිතලා බලන්නකෝ. අපි දැකලා තියෙනවා ශාකයක ප්‍රධාන. දැන් ඔගොලු කොටස් ඉගෙනගෙන තියෙනවා ශාකයක. දැන් දීබීජ පත්‍රි ශාකයේ කොටස් නම් අග්‍රස්ථාංකුරය, කඳ, අතු, පත්‍ර, ඵල, පුෂ්ප, ඒ වගේම අපි දන්න මූල පද්ධතියක් තියෙනවා. ඒකේ මුදුන් මූලයි පාර්ශ්වික මූල් කියලා අපි වර්ග කරගන්නවා. එතකොට දැන් දැකලා ඇති මේ ගස්වල අග්‍රස්ථය අංකුරය ඍජුවම ඉහට වැඩිලා ගහ උසට වැඩෙන ගස් දැකලා ඇති. ඒ වගේම ඔබ දැකලා ඇති කඳත් මහත් වෙනවා. ඒ වගේම මේ ගහ ඍජුව වැඩෙනවා ඉහළට. අතු වැඩිම එතරම් සිදු වෙන්නේ නැහැ ඔබ නිරීක්ෂණය කළ තියෙන කාරණයක්. දැනට බලන්න ඔබ පරිසරයත් එක්කම හිතන්නේ ගැටෙන ළමයි නිසා එළිය බැලුවොත් ඔබට පේනවා ප්‍රධාන කඳ හොඳින් වර්ධනය වෙලා තියෙනවා, අතු වැඩිලා නැහැ. දැන් අපි දන්නෝනේ තව කාරණයක්, ශාක වර්ධනයට අවශ්‍ය ජලය, වාතය, ආලෝකය සහ ඛනිජ ලවණනේ. එතකොට ඔය ටික තිබුණම ඔය ටික ඔක්කොම වෙනවද ඇත්තටම? දැන් තව නිරීක්ෂණයක් බලන්නකෝ. හිවනේ වැඩෙන ගහක් නම් ආලෝකයේ එක පැත්තකින් ලැබෙන ගහක් නම් ආලෝකයේ දෙසට නැමිලා ගමන් කරනවා අපි දකින්න ලැබෙන තව කාරණයක්. මේකත් අපිට කුතුහලයක් වෙන. කොහොමද ගහ නැමෙන්නේ, ආලෝකයේ දෙසට නැමෙන්නේ? ඔබ ඉගෙනගෙන ඇති ආලෝකයේ දින පැත්තට ශාකාග්‍රස්තේ වැටෙනවා කියලා. ඒ නැමෙන්නේ කොහොමද? අන්න අපි දැන් මේ අභ්‍යන්තරේ කතා කරන්න තමයි යන්නේ. මේකට හේතුව මොකක්ද කියලා තමයි අපි කතා කරන්න මේ පාඩමේ සූදානම් වෙන්නේ. එතකොට තව දැකලා ඇති ඔයගොල්ලෝ බලන්න අග්‍රස්ථාංකුරේ කැඩුවම තමයි අර රිකිලි දාන්න පටන් ගන්න. දැකලා තියෙනවනේ. රිකිලි දානෝ දැකලා තියෙන ඔයගොල්ලෝ. හොද්දට රිකිලි දානෝ පඳුරක් විදිහට එනෝ. දැන් තේ වගා කරන ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ ඔබ දැකලා තියෙන පඳුරු ලබා ගන්න මේ විදිහට අග්‍රස්ථාංකුරේ කඩලා දානෝ. ඒ වගේම ගෙදර අන්දර වැට නැත්නම් මල් වගා වීදි උද්‍යාන විද්‍යාවේදී උද්‍යාන අලංකරණයේදී අපි දැකලා තියෙනවා මේ පඳුරු ශාක ලබා ගන්න ඕනේ. ඒතර අග්‍රස්ත උඩින් කපනෝ අග්‍රස්තේ කපලා ඉවත් කරනවා. ඒතකොට තමයි අතු රිකිලි ගොඩාක් හැදිලා එන්නේ. ඉතින් අපිට අතු ලබා ගන්න ඕනේ පළාදාවක් තියෙන ශාකයක් නම් අපිට බලව උනා අග්‍රස්ත අංකුර කඩමින් පඳුර විශාල කරලා පළ අතු වැඩි ප්‍රමාණයක් හදාගෙන ශාක බෝ කරගෙන පළදාව වැඩි කරගන්න. ඉතින් තව කරුණු ගොඩාක් තියෙනවා අපි දකින විදිහ. සමහර විට අපි ඔබ දන්නව දැකලා ඇති නිරීක්ෂණය කළ ඇති සමහර ලොකු ගෙඩි හැදෙන يعني පළ හැදෙන ලොකු විශාල පළ හැදෙන ගස්වල අපි සමහර කාලවලදී කුඩා පළ හැදෙනවා. විශාල පත්‍ර හැදෙනේ වගේ අපි දැකලා තියෙනවා කුඩා පත්‍ර හැදෙනවා. ගහ අපි හිතුව තරම් උස ගිහිල්ලා නැහැ. අපි අර ඒ ලක්ෂණ නිරීක්ෂණය කළා තියෙනවා පරිසරයත් එක්ක. ඉතින් දුයි පුතේ ශාකයක් වර්ධනය වෙන්න ප්‍රධාන වශයෙන් අපි වර්ධනය ගැන කතා කරනවා. වර්ධනය වෙන්න ජලයේ වාතයේ කණිජ ලවණ ඒ වගේම ආලෝකයේ අවශ්‍ය වගේම ඔබට හිතෙන්නේ නැද්ද මේ මේ කාරණා සඳහා වෙනත් දේවලුත් බලපානවා දන්නේ නැහැ කියලා. උණු කුතුහලයක් ඇති වෙන්න ඕනි. ඇත්තටම දුයි පුතේ ඔය කියන සාධක වලට අමතරව ශාකය තුල නිපද වෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය ශාකයේ වර්ධනය කෙරෙහි මූලිකව බලපානවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉතින් ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, කුතුහලෙ ඉන්න පුළුවන්. මොනවද මේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ? ශාකයක කුමන කොටස් වලද මේවා නිපද වෙන්නේ? එම රසායනික ද්‍රව්‍ය වලින් ඉටුවන කෘත්‍යයන් මොන වගේද? ඔහු දූපතේ මේ පිළිබඳව අද දවසේ අපි හොඳින් අධ්‍යයනය කරමු. ඔබ ඒ සඳහා පොඩි පරීක්ෂණයක් විදියට ඔබට ගෙදරදී කරන්න පුළුවන් පොඩි පරීක්ෂණයක් විදියට මට හඳුල් දෙන්න පුළුවන් ඔබෙත් පෙළ පොතේ يعني 7 වෙනි පාඩමේ ඔබට මේක බලන්න පුළුවන් පළවෙනි පිටුවේම පෝච්චියක සිටු සමාන ශාක දෙකක් අරගෙන එක් ශාකයක අපි අග්‍රස්තේ කඩලා දානවා. ඒක ඕනනම් AB කියලා අපි නම් කරගන්න පුළුවන්. සමාන පරිසර තත්වයටදී මේ ශාක දෙක තබනවා. ඉන්පස්සේ අපි සතියක් පුරාවට සෑම දිනකම මේ ශාක දෙකේම උස මැනගන්න බලනවා. උස මැනිනවා, සටහන් කරගන්නවා අපි. උස මැනලා බැලුවොත් ඔබට නිරීක්ෂණය වෙනවා අග්‍රස්ථාංකුරය සහිත ශාකෙහි උස වැඩි වෙන බවත්, ඒ වගේම අග්‍රස්ථාංකයේ කපා දැමූ ශාකයේ උස වෙනස් නොවන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඔබට තව කුතුහලයක් එනව නේද? ඇයි අග්‍රස්ථාංකුරේ කැඩුවම ශාකයේ උස යන්නේ නැත්තේ? ඇයි අග්‍රස්ථාංකුරේ තියෙනකොට ශාකයේ උස යන්නේ? මේ අනුව ශාකයේ උස වැඩිවීම කෙරෙහි අග්‍රස්ථේ බලපෑමක් තියෙනව කියලා ඔබට කුතුහලයක් එන්න පුළුවන්. අපි දැන් ඒ ගැන ඉගෙන ගන්නවා, පරීක්ෂණයක් කරන්න අපි පෙළඹෙන්නේ ඔන වගේ කුතුහල මතු කරගන්න, නිරීක්ෂණ ලබා ගන්න. ඒ තුලින් අපි අවසාන නිගමනයකට එන්න ඕනි. අපි නිගමනයකට එන්නේ තව කරුණු ඉගෙනගෙන මේ පරීක්ෂණෙත් බලන්නකෝ පුතේ. එක් පැත්තකින් ආලෝකය ලැබෙන්න පුළුවන් විදියට කවුලුවක් කපලා කළු කොළවෙනි ආවරණය කරපු කාඩ්බෝඩ් පෙට්ටියක් තුලට සමාන ශාක දෙකක් අරගෙන එක කග්‍රස්තේ කඩලා ඇතුලෙන් තියනවා. ඊට පස්සේ ආලෝකය ලැබෙන පැත්තට හරවලා තියුවොත් දිනෙන් දින අපි නිරීක්ෂණය කරලා බැලුවොත් ඔබට නිරීක්ෂණය වෙනවා අග්‍රස්තේ කැඩූ ශාකයේ කිසිදු වෙනසක් නොවන අතරත් ඒ වගේම අග්‍රස්තේ කඩපු නැති කපල දමපු නැති ශාකය අර කවුළුව තුලින් ආලෝකයේ දෙසට වර්ධනය වෙනවත් බලා ගන්න පුළුවන්. දැන් ඒතකොට එතනත් අපිට කුතුහලයක් එනවා. ඒ නිරීක්ෂණ තුලින් කුතුහලයක් එනවා. ඇයි එහෙම වෙන්නේ කියලා නේද? ඉතින් දුවේ පුතේ එහෙම තැබුවිට දක්න ලැබෙන නිරීක්ෂණ තුළින් අපිට පේනවා අග්‍රස්ත්‍ය කැඩුවම නැමෙන්නේ නැත්තේ ඇයි? අග්‍රස්ත්‍ය කපන්න තුදිවම ඇයි මේ ආලෝකයේ දෙසට වැඩෙන්නේ? එතනත් අපිට කුතුහලයක් එනවා ඒ නිරීක්ෂණ තුළින්. අපි ඒකත් අධ්‍යයනය කරනවා. එතකොට අවසානයේ අපිට අනුමාන කරන්න පුළුවන් ශාක්‍යයේ අග්‍රස්ත්‍ය හැදලා වැඩිම කෙරෙහි අග්‍රස්ත්‍යේ බලපෑමක් තියෙනවා කියලා. ඒ පරීක්ෂණ දෙක අපි හොඳින් අධ්‍යයනය කරලා බැලුවොත් පෙළ පොතේ තියෙනවා පුතේ, හොඳින් බලන්න ඒක. ඔබට මේක කියලා දෙනකොට යම් නොහැටවීමක් වුණොත් එීම වැටහුණ නැත්නම් ඔබ පෙළ පොත අධ්‍යයනය කරලා බලන්න. ඒ පෙළ පොතේ හොඳින් මේ කාරණා දෙකම තියෙනවා. ඉතින් ඒ පරීක්ෂණ දෙකට අනුව ඉතලා බැලුවොත් අග්‍රස්ත්‍යේ නිපදෙන යම් රසායනික ද්‍රව්‍යයක්, රසායනික සංයෝග මෙන්න මේ කාරණා සඳහා දායක වන බව දැනට සොයාගෙන තියෙනවා. ඉතින් දෙවිපතේ මේ ශාක වර්ධක ඒ නිපද වෙන රසායනික සංයෝග අපි ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. ඒවා නිපද වෙන්නේ කො අග්‍රස්ත අංකුරේ හෝ මුලේ අග්‍රස්තේ කියලා හොයාගෙන තියෙනවා මේ වෙනකොට. එතකොට ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ මොනවද කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගෙදිත් ඔබේ ජීවිතයට දැනගන්න ඕනි. ශාකයක වර්ධනය යාමණය කරනු ලබන රසායනික ද්‍රව්‍ය තමයි අපි ශාක වර්ධක ද්‍රව්‍ය විදිහට ගන්න. මේ ශාක වර්ධක ද්‍රව්‍ය කොහෙද නිපද වෙන්නේ? එව නිපද වෙන්නේ ශාකේ අග්‍රස්ත අංකුරවල එක මුලේ අග්‍රේ වගේ ස්ථානවල තමයි මේ නිෂ්පාදනය වීම සිදුවෙන්නේ. තව ප්‍රශ්නයක් බලන්නකො, ශාක වර්ධක ද්‍රව්‍ය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කෙසේද? අපි ශාක වර්ධක ද්‍රව්‍ය කියන එකට තනි වචනයකුත් පාවිච්චි කරනවා. දැන් මේ උත්තර හතරෙන් මට දෙන්න බලන්න උත්තරයක් ඔබට හිතෙයිද කියලා. නිෂේධක ලෙස, එන්සයිම ලෙස, හෝමෝන ලෙස, ප්‍රතිජීවක ලෙස හඳුන්වන්න පුළුවන්. මොකක්ද උත්තරේ? අපි ශාක වර්ධක ද්‍රව්‍ය හෝමෝන ලෙස තමයි හඳුන්වන්නේ. ඔබට පේනවා මේ ශාක වර්ධක ද්‍රව්‍ය ශාකේක වර්ධනය කෙරෙහි තමයි බලපාන්නේ. ඒ වගේම ද්වේපුතේ මේ නිපද වෙන ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරනවා වගේම, කියන්නේ ශාකයේ වර්ධනය වෙන්න උදව් කරනවා වගේම ශාක වර්ධනය නිෂේධනය කරන, ඒ කියන්නේ අඩු කරන, නිෂේධනය කරන්නේ වළක්වනවා කියන අදහස කරන ශාක ද්‍රව්‍යයක් තියෙනවා, රසායනික ද්‍රව්‍ය. ඉතින් මේ ශාක වල නිපදන මේ ශාක ශාක වර්ධක ද්‍රව්‍ය වලින් ශාක වර්ධක උත්තේජක සහ නිෂේධක කියලා වර්ග දෙකකට බෙදාගත්තට පස්සේ අපි මුලින්ම කතා කරලා බලමු ශාකවල වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් දුවේ පුතේ, එහෙම ඔබට ශාක වර්ධක ද්‍රව්‍ය ගණනාවක් ඔය පොතේ සටහන් කරලා තියෙනවා, පෙරලලා බලන්න. ශාකවල වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය මොනවද කියලා ඇහුවොත් ඔබට කෙටි උත්තර තුනක් දෙන්න පුළුවන්. ඔන්න ඔක්සීන් කියලා එකක්, ශාක වර්ධක ද්‍රව්‍යයක්. මේවා රසායනික ද්‍රව්‍ය. ඊළඟට ගිබරලීන්, ඊළඟට සයිටෝකයිනින් කියලා වර්ග තුනක් හඳුර ගන්න පුළුවන්. තවත් දේවල් අපිට හඳුර ගන්න තියෙනවා. අපි ඔක්සීන් ගැන කතා කළොත් එහෙම, ඔක්සීන් නිපද වෙන්නේ ශාකයක කුමන කොටස් වලද කියලා ඇහුවොත් ඕගොල්ලෝගේ උගුල දන්නේ නැහැ. මොකද අපි දැන්නේ අධ්‍යයනය කරන්නේ. ඉතින් ශාක කඳේ අග්‍රස්ත්‍යේ නිපද වෙනවා. ඒ වගේම මුලේ අග්‍රස්ත්‍යේ තමයි මේ ඔක්සීන් කියන ශාක වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඔන්න හොඳින් මතක තියාගන්නකෝ, ශාක කඳේ අග්‍රස්ත්‍යේ සහ මුලේ අග්‍රස්ත්‍යේ තමයි මේ ශාක වර්ධක ද්‍රව්‍ය ඔක්සීන් කියන ශාක වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඒ වගේම ඔක්සීන් වල කෘත්‍ය කුමක්ද? මොනවද කරන්නේ මේ අග්‍රස්ත්‍යේ නිපදෙන මේ ඔක්සීන් වලින්? කඳේ හා මුලේ සෛලවල දික්වීම පාලනය කරන්නේ. කඳේ සහ මුලේ සෛලවල දික්වීම. ඔබ දන්නවා ජීවීන්ගේ තනුම් මේකකේ සෛලයේ කියලා ඉගෙනගෙන තියෙනවනේ. ওই සෛල දික් වෙන එක තමයි මේ ඔක්සීන් වලින් කරන්නේ. ඔබේ ගෙවත්තේ ඇති හොඳ ඇගොල්ලෝ මෙන්න මේ වගේ නිරීක්ෂණයක් බලන ඕන. දැන් ඔක්සිජන් ගැන දන්න දෙකක් තියෙනවා. දැන් කරුණු දෙකක් දන්නවා. ඒ නිපදවෙන ස්ථාන දන්නවා. ඒ වගේම ඒ කෘත්‍යය දන්නවා. නිපද වෙන්නේ ශාක කඳේ අග්‍රස්තේ සහ මුලේ අග්‍රස්තේ. කාර්යය තමයි කඳේ හා මුලෙහි සෛලවල දික්වීම පාලනය කිරීම. හොඳින් මතක තියාගන්න ඕනේ. පෙළපොත් තහඩන් කරලා තියෙනවා. ඔබේ ගෙවත්තේ ඇති දැන් ශාක නිරීක්ෂණය කරලා බලනකොට ශාක දැන් කඳේ අග්‍රස්තයේ ආලෝකයේ දෙසට වැඩිම සිදුවෙන අවස්ථා මම මතක් කරන්නේ පෙර. ශාක කඳේ අග්‍රස්තයේ ආලෝකයේ දෙසට වැඩෙනවා. ආලෝකේ වැටෙන පැත්තට තමයි වැඩෙන්නේ. නැමිලා වැඩෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න හේතුව මොකද්ද? හොඳයි දුවේපති, ඔබේ පෙළපොතේ මේකේ රූප සටහන් සහිතව පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි දැන් අපි තුමු ශාක අග්‍රස්තයට ඉහළින් ආලෝකයේ වැටුනොත් ඔබ දන්නවා ඔක්සිජන් අග්‍රස්තේ නිපදවෙන ආලෝකයේ වැටෙනකොට මේ ඔක්සිජන් මදක් පහළට විසරණය වෙලා යනවා. විසරණය කියන කතාවත් ඔබ අහලා තියෙනවා මතකද? විසරණය කියලා කියන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට මේ ගලාගෙන යාම කියන එක. ඒතර විසරණය වෙලා අග්‍රස්තේට මදක් පහළට ගිහිල්ලා රැඳුනම අග්‍රස්තේ දෙපැත්තේම සෛල දික්වීම ක්‍රමානුකූලව සිදුවෙනවා. ඒ නිසා මේ ගහ හෙවන නැත්තම් මේක ඍජුව ඉහළට වැඩෙන්නත් වැඩෙන්න පෙළඹෙනවා. අපි දැන් පැත්තෙන් ආලෝකය වටනවා කියලා. පැත්තෙන් ආලෝකය වටනොත් අර අග්‍රස්තේ නිපදෙන ඔක්සිජන් ආලෝකයේ වැටෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ වැඩිපුර ඒක රාශි වෙනවා. එහෙම වුණාම ආලෝකය ලැබෙන පැත්තට වඩා අනෙක් පැත්තේ සෛල දික්කිරීම සිදු වෙනවා. එතකොට ශාකේ නැමෙන ගහටද ආලෝකය වැඩෙන පැත්තට. ඒ නිසා ඔබ ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද ආලෝකය ලැබෙන පැත්තට මේ ශාකේ නැමිලා වැඩෙන්නේ කියලා ඇහුවොත් ඔබ අර කළු පෙට්ටියේ ඇතුලේ අග්‍රස්තයේ කඩපු ශාකයයි අග්‍රස්තයේ කඩපු නැති ශාකයයි තිබොම අග්‍රස්තයේ තියෙන ශාකයේ විතරක් කවුළුවෙන් ආලෝකයේ පැත්තට වැඩෙනවා. එතකොට ඒකට හේතුව ඕක තමයි. ආලෝකය ලැබෙන පැත්තට වඩා අග්‍රස්තාග්‍රයේ ඒ අනිත් පැත්තේ වැඩිපුර ඔක්සිජන් එකතු වෙනවා. මේ පැත්තේ සෛල දික්කීම සිදු වෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ පැත්තේ සෛල දික්කීම නිසා මේක හැරෙන්නේ ආලෝකයේ පැත්තට කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඔබට හොඳින් මතක තබා ගන්න වෙනවා. ඉතින් දුවේ පුතේ, දැන් ශාකයක් ඉහළට වර්ධනය වීමට හේතුව කුමක්ද කියලා ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ශාක ඍජුවම ඉහළට වැඩෙන හොඳට ආලෝකය ලැබෙන තැනක ශාක ඍජුව වෙලා ඔයගොල්ලෝ දැකලා උස ශාක දැකලා ඇති. ඔයගොල්ලෝ පේනවා දැන් ඔය පරිසරයේ තියෙනෝනේ. ඒකට හේතුව තමයි ශාක කඳ අග්‍රස්තේ නිපද වෙන ඔක්සිජන් මදක් පහළට විසරණය වෙනවා. සමාකාරව තමයි පැතිරලා යන්නේ. එමගින් එම ප්‍රදේශයේ සෛලවලින් නව සෛල සෑදීමක් සිදු වෙනවා. අර දෙකම සිදු නව සෛල සෑදීම වේගවත් කරනවා. දනවසයිසය වේගවත් කිරීමට ඔක්සිජන් බලපානවා. එවිට ශාකග්‍රස්තය ඉහළට වර්ධනය වෙලා යනවා. ඉතින් ඍජු කඳන් දකින් ලැබෙන්නේ උස කඳන් දකින් ලැබෙන්නේ ඒ නිසා කියලා ඔගොල්ලන්ට දැන් මේ නිරීක්ෂණය තුලින් අපිට ඇති වුණු ගැටලුව කුතුහලය निराකරණය කරගන්න පුළුවන් නේද පුතේ? ඔනේ නම් අපි ඔක්සිජන් ගැන තවදුරටත් කතා කරලා බැලුවොත් එහෙම පාර්ශික දැන් අග්‍රස්තය තියෙනකන් අග්‍රස්තය අග්‍රස්තාංකුරයේ තියෙනකන් පාර්ශ්විකාංකුර වැඩිම සිදුවෙන්නේ නැහැ කියලා ඔබ දන්නෝනේ. ඒ කියන්නේ අග්‍රස් බලන්න හොඳට නිරීක්ෂණය කළා අතු වැඩිලා නැහැ. අපි කලින් මේ කුතුහල මතු කරා. කුතුහලේ නිරීක්ෂණ තුලින් ගත්ත කුතුහලේ. එතකොට මේ පාර්ශ්විකාංකුර ඇත්තරිකිලි නොවැඩීමට හේතුව මොකද්ද? ඇත්තටම අග්‍රස්තය කඩල බලන්න ඕනේ. ඔබේ ගෙවත්තේ තියෙන ශාකයක නම් අපිට ප්‍රයෝජනවත් නොවන ශාකයක් නම් හොඳයි බලන්න අග්‍රස්තේ කඩල බලන්න රිකිලි දාන්න පටන් ගන්නවා. දැන් ඒකට හේතුවත් එන අග්‍රස්තේ බලපෑමක් තියෙනවනේ. ඒකෙදිත් මේ ඔක්සිජන් වල බලපෑමක් තමයි තියෙන්නේ. මොකද වෙන්නේ අග්‍රස්තේ නිපදෙන ඔක්සිජන් මගින් පාර්ශ්වික අංකුර වැඩිම පාලනය කරනවා. නිෂේධනය කරනවා කියලා කියන්නේ. අන්න නිෂේධනය කරන අවස්ථාව. ඉස්සල අවස්ථාවල උත්තේජනය කරා දැන් නිෂේධනය කරන අවස්ථාවක්. ඒතර පාර්ශ්වික අංකුර වැඩිම නිෂේධනය කරන පාලනය කරන වැඩිම දෙන්නේ නැහැ. ඉතින් මේකට කියනවා අග්‍රස්ත ප්‍රමුඛතාවය කියලා. අග්‍රස්ත නිපදන ඔක්සිජන් මගින් පාර්ශ්වාකුර වැඩීම පාලනය කිරීම අග්‍රස්ත ප්‍රමුඛතාවය ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් එන අග්‍රස්තේ කඩා දැමුවොත් මොකද වෙන්නේ? අග්‍රස්තේ කඩා දැමුවොත් අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි රිකිලි වැඩෙන්න පටන් ගන්න. එහෙනම් බඳුරු ශාක ලබා ගන්න හොඳ ක්‍රමයක්. මොන මේිට පෙර අපි දැනුමට අදාළව දැන් ඉගෙනගත්ත කරුණු වලට අමතරව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය ගැනත් දැන් මේ පාඩමේදී අපි අධ්‍යයනය කරනවා කියලා ඔබට වැටහෙනවා ඇති. එතකොට එන ඔබට බඳුරු ශාකයක් ලබා ගන්න ඕන අග්‍රස්ත අංකුරේ කඩන්න. එතකොට ඔක්සිජන් නිපද වෙන්නේ. එතකොට ඔක්සිජන් මගින් පාර්ශ්වික අංකුර වැඩි වීම පාලනය කිරීමක් සිදු වෙන්නේ. ඒ නිසා පාර්ශ්වික අංකුර වැඩි වීම දිගටම සිදු වෙනවා. ඔබට තේරෙනවද නේද පුතේ, මෙම ක්‍රියාවලිය මිනිසුන්ට ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න පුළුවන් කියලා? පුළුවන්. මොන අවස්ථාවලද? අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් කිරීමේ. උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක ලබා ගැනීමට ඔන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තේවගාවේදී අපි පඳුරු ලබා ගන්නත් මේ අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් කිරීම සිදු කරනවා. දැන් පඳුරු ශාකයක් තේවල පඳුරක් අවශ්‍ය. එතකොට තමයි පඳුරේ වැඩිදළු ප්‍රමාණයක් කඩා ගන්න පුළුවන් වෙන්නේ. සමහර විට ඔබේ ගෙවත්තේ මල්වත්තේ පඳුරු ශාක ලබා ගන්න අවස්ථා දැකලා ඇති. එතකොට අන්දර වැට ඔය গিදර ලස්සනට වවන තීන් අන්දර වැට හදනවා උඩින් කප්පාදු කරන පඳුරු ශාක. තමහට මල් පඳුරක පඳුරක් ලබා ගන්න ඕන මල් පඳුරක් වුණොත් ඔබ ඒ අග්‍රස්තයේ කපල දැම්මොත් අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් වෙනවා. එතකොට ඕගොල්ලෝ පුළුවා පඳුරක් ලබා ගන්න ලස්සනට මල් ගොඩක් හදා ගන්න පුළුවන්. මේ වගේ අවස්ථා ඔබත් ප්‍රයෝජනට ගනිමින් ඔබේ මේ ඉගෙන ගන්න පාඩමේ ඔබේ කුෂ්කර්මයට අදාළ පගාවන් සම්බන්ධව ඔබටත් කටයුතු කරන්න පුළුවන් කියලා දැන් පේනවා ඇති. ඒ වගේම දේවෝපියන්වත් දැනුවත් කරන්න පුළුවන් නේද? ඉතින් දුවේ පුතේ අපි ඔක්සිජන් ගැන කතා කරා. ඔක්සිජන් නිපද වෙන්නේ ශාකාග්‍රස්තේ හෝ මුලේ අග්‍රස්තේ කාර්ය විදිහට අපි ගත්තේ කඳේ සහ මුලේ සෛල දික්වීම. සෛල දික්වීම කෙරෙහි තමයි බලපාන්නේ. එතකොට විශාල වශයෙන් අපි මේක අධ්‍යනය කරද්දී අපිට වැටහි ගියා විවිධ අවස්ථාවල මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා. ශාක වර්ධක ද්‍රව්‍ය අපි ඊළඟට කතා කරලා බලමු. ගිබරලීන් කියන ශාක වර්ධක ද්‍රව්‍ය ගැන. ශාකවල ගිබරලීන් මගින් ශාකවල ගිබරලීන් වලින් ඉටුවන කෘත්‍ය අධ්‍යයනය කරලා බැලුවොත් එම ශාක කඳන් වල දික්වීම කෙරෙහි තමයි මේක බලපාන්නේ. දැන් ශාක කඳන් දැන් උස ගිහිලා තියෙන ශාක දික්වෙන්නේ පැනේද? කඳන් වල දික්වීම කෙරෙහි තමයි මේ හෝමෝන නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍ය බලපාන්නේ. එමෙන්න පළ වර්ධනය කෙරෙහිත් මේක බලපානවා. දැන් මම ඉස්සෙල්ලා මතු කරා සමහර පළ හැදෙන්න ඕන ප්‍රමාණයට නෙවෙයි තියෙන්නේ, වර්ධනය වෙන්න ඕන ප්‍රමාණයට නෙවෙයි තියෙන්නේ, ඊට වඩා කුඩාවට තියෙන නිසා මේ ගිබර්ලීන් කියන හෝමෝනේ නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍ය පළ වර්ධනය කෙරෙහිත් බලපෑමක් ඇති කරනවා කියලා මතක තියාගන්න. ඔබේ පෙළ පොතේ මේ කෙටියෙන් සටහන් කරලා තිනවා. විශේෂයෙන් මතක තියාගන්න ඔය කාරණා දෙක. ඉතින් දිවපිටි තව අපි ශාක වර්ධක ද්‍රව්‍යයක් තමයි හෝමෝනයක් තමයි සයිටොකයිනින් කියන්නේ. දැන් මොනවද සයිටොකයිනින් වලින් කරන්නේ ශාකයක? සෛල විභාජනය වේගවත් කරනවා. දැන් සෛල විභාජනය කියලා කියන්නේ තීන සෛලයේ දෙකට බෙදিলা හෝ යම් ප්‍රමාණයකට සෛල බෙදීම තමයි විභාජනය කියලා කියන්නේ. බෙදিলা සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම. දැන් සෛල බෙදුනම තමයි වර්ධනය වේගවත් වෙන්නේ. දැන් අපි දැන් මේ කුඩා ළමයි බලන්නකෝ. ඒක දෙක පන්තිවලදී ඉන්නකොට පොඩි අපි දැන් උස ගිහිල්ලා ඒ කියන්නේ සෛල සංඛ්‍යාව වැඩි වෙලා. ඒ කියන්නේ වර්ධනය වෙලා නේ. එතකොට සෛල සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. එතකොට ශාකවල සෛල බෙදීම වේගවත් කරොත් සෛල ශාකත් වේගයෙන් වර්ධනය වෙනවා. ඒ සඳහා තමයි සයිටොකයිනින් කියන හෝමෝනය නැත්තම් ශාක වර්ධක ද්‍රව්‍ය බලපාන්නේ. ඉතින් ඊළඟට සයිටොකයිනින් වලින් පුෂ්ප පත්ත පළහා මුල්වල වර්ධනය සිදු කරනවා. ඒ වගේම ශාකවල බීජ පෙරෝහණය, බීජ පෙරෝහණ කියන්නේ බීජ පැලවීම වේගවත් කිරීම සිදු කරනවා. දැන් බීජ පෙරහොන වෙනොත් නේ අපිට පැලයක් ලබා ගන්න පුළුවන් නේද? ඒතකොට මේක වේගවත් කරන හෝමෝනයක් විදිහට නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍යයක් විදිහට තමයි අපි සයිටොකයිනින් හඳුනාගන්නේ. ශාකවල වියපත් වීම දැන් අපි වියපත් වෙනෝනේ නේද? වයසට යන ශාකත් නේද? එතකොට වියපත් වීම ප්‍රමාද කිරීමට මේ සයිටොකයිනින් බලපානවා. ඒක නම් හොඳ කාරණයක් නේද? වියපත් වෙන එක වළක්වනවා කියන්නේ. පුළුවන්. එතකොට දැන් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම පසුව තව ශාක වර්ධක ද්‍රව්‍ය දෙකක් නැත්නම් හෝමෝන දෙකක් පිළිබඳව අපි දැනගත යුතුයි. ඇබ්සිසික් අම්ලය කියන ශාක වර්ධක ද්‍රව්‍ය දැන් ඔය ජල හිඟතාවකින් පෙළෙන අවස්ථාවලදී ශාක තියෙනවනේ ශාකවල දැන් පූටිකා කියලා පත්‍රවල තියෙන පූටිකා කියලා සිදුරු විශේෂයක් මේ පූටිකා ජලයේ හිඟතාවයෙන් පෙළෙනවා නම් මොකද වෙන්නේ පූටිකා විවෘතව තිබුණොත් මේ පූටිකා වලින් ජලය උත්සේදනයෙන් පිට වෙලා ශාකය වියලෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් එතකොට දැන් ඒක ප්‍රශ්නයක්නේ ඉතින් මේ ජල හිඟතාවයකින් පෙළෙන කාලෙට පූටිකා වැසීමට තමයි ඇබ්සිසික් අම්ලය යොදාගන්නේ ඉතින් ඒකෙන් ලොකු වාසියක් වෙනවා උත්සේදනයේ වළක්වන නිසා අස පත්‍රවල විශේෂයෙන් යටිපැත්තේ වැඩියෙන් පූටිකා තියෙනවා සිදුරු ඒ වගේම උඩ පැත්තේ අඩුවෙන් තියෙනවා මේ සිදුරු සියල්ලම විවෘතවල තිබුණොත් ඔබලන උත්සේදනයේ ජලයේ පිටවෙලා යන උත්සේදනය කියලා කියන්නේ ජලයේ වාෂ්ප ලෙස පිටවීම ඒ අභ්‍යන්තරේ තියෙන ජලය තමයි පිටවෙන්නේ එතකොට ජලයේ හිඟවීමෙන් තමයි ශාකය මැලවෙන්න හරි මැරෙන්න හරි පුළුවන් ඒ නිසා මේ ඇබ්සිසික් අම්ලය මගින් ඔය ජලයේ හිඟ කාලයට ඔය පූටිකා වැසීම සිදු කරනවා. ඉතින් තාම වැදගත් කාරණයක් අපි මේ පෙර ඉගෙනගෙන නැහැ ඒවා. ඉතින් හොඳින් මතක තියාගන්න. ඒ වගේම පුතේ එතීන් කියන ශාකවල එතීන් හොඳේ? එතීන් ශාකවල අඩු ප්‍රමාණයකින් නිපදවන කාබනික සංයෝගයක් විදිහට හඳුරගෙන තිනවා. එතීන් වලින් ඉටවන කෘත්‍ය විදියට කෘත්‍ය තුනක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ශාකවල එතීන් හොඳේ නම මතක තියාගන්න එතීන් කියලා ශාකවල පළ ඉදීම සඳහා වැදගත් වෙනවා එතීන් කියන. ඒ වගේම ශාක පළ ඉදෙන්න උන හේතුව දැන් අපි පළ ඉදෙන්නේ මෙච්චර කාලයක් ඇවිදී ඉදෙනව කියලා දන්නව නේද? නමුත් ඉදෙන්න බලපාන්නේ මොනවද? එතීන් කියන මේ ශාක වර්ධක ද්‍රව්‍ය. ඒ වගේම තමයි පළ ඉදීමේදී සංචිත පිෂ්ඨය ඉදෙනකොට මොකද වෙන්නේ කියලාත් අපි දැනගෙන ඉන්නේ පැ නේද? පළ ඉදීමේදී සංචිත පිෂ්ඨය සීනි බවට පරිවර්තනය කිරීම සඳහාත් වැදගත් වෙන මේ තීන් කියලා. ශාකවලට සුළු හානි සිදු වූ විට දැන් ශාකවලට අපි දන්න පළුදු වෙනවා සුළු හානි වෙනකොට එම ස්ථානවල පටක වර්ධනය කිරීම උත්තේජනය කිරීමට කියන්නේ පටක වර්ධනය කළා එතන අර තුවාලේ සනීප වෙනවා වගේ පටක සකස් වෙලා හරියනවා. සකස් වීමක් සිදු වෙනවා. එතකොට ඒක වළක්වන්න තමයි එතින් භාවිතාවෙන්. ඉතින් දෙවියපති අපි ඒ ශාක වර්ධක ද්‍රව්‍ය නැත්නම් හෝමෝන පිළිබඳව කතා කරා. ඒ වගේම ඔබ හොඳින් ඉගෙන ගත්තා. දැන් අපිට තව පරිසරය ගැන නිරීක්ෂණය කරනකොට එන ගැටලුවක් තමයි දැන් ශාක පත්‍ර සහ ඵල මේරුවට පස්සේ සමහරට ඉදිලා වැටෙනවා. දැන් මේරුවට පස්සේ නටුවෙන් ගිලිහිලා වැටෙනවා. මේම වෙන්නේ කොහමද? දැන් මෙච්චර කාලයක් අපි දන්නේ වැටෙනවා කියලානේ නේද? පතනේ වෙනවා කියලා තමයි අපි දන්නේ. දැන් ඵල සහ පත්‍ර මෝරනකොට ඔබ හොඳට ඵලයක් බිම වැටුණු ඵලයක නටුව නිරීක්ෂණය කරන්න. ඒ වගේම පත්‍රයක නටුව නිරීක්ෂණය කළ බලන්න කඳට සම්බන්ධ වෙන ස්ථානේ එතන හැදෙන පටකයක්, දුර්වල පටකයක් හැදෙනවා. ඒකට කියනවා ඡේදස්තරය කියලා. නටුව කියන්නේ පත්‍රය කඳට සවි වෙන ස්ථානයේ බලන්න එතන පොඩි පටකයක් දුර්වල පටකයක් සකස් වෙලා තියෙනවා. ඒක අපි කියනවා ඡේදස්තරය කියලා. ඵලයකත් එහෙමයි. ඵලය කඳට සම්බන්ධ වෙන කොටසේ ඡේදස්තරය කියලා දුර්වල පටකයක් හැදෙනවා. මේක හැදුන ගමන්ම ඵල වැටෙනවා. දැන් එහෙම කිව්වත් මදි නේද පුතේ? එහෙම වෙන්නේ කොහොමද? මේ පටකය හැදෙන්නේ කොහොමද? ඒ දුර්වල පටක හැදෙන්නේ කොහමද? ඵල සහ පත්‍ර මෝරනකොට මේ හෝමෝන නිෂ්පාදනය අඩු වෙනෝනේ. නිෂ්පාදනය අඩු වෙනකොට ඔය ඡේදස්ත්‍රය කියන පටකේ දුර්වල පටකේ සකස් වීම වෙනවා. ඒක හැදුණ ගමන් මොකද වෙන්නේ? පල සහ පත්‍ර පතනේ වීම සිදු වෙනවා. ඉතින් දුවේ පුතේ, පත්‍ර පතනය, පල පතනය මීට පෙර අපි නිකන් සාමාන්‍ය කාරණයක් විදිහට අපි දන්නේ. දැන් අපි ඒක විද්‍යාත්මක දකින්න පල සහ පත්‍ර මෝරනකොට පත්‍රයේ සහ ඵලය කඳට සම්බන්ධ වෙන ස්ථානයේ හෝමෝන අඩු වීම නිසා ඡේද ස්ථිරය කියලා පටකයක් හැදෙනවා. මේ පටකය හැදුණාට පස්සේ පත්‍ර සහ ඵල ගිලිහි වැටෙනවා කියලා. ඒ වගේම පුතේ අපි ඒ කාරණා කතා කරාට පස්සේ අපි දැනගන්න ඕන එක දෙයක් තමයි මේ ශාකවල නිපද වෙන මේ හෝමෝන නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍ය අපිට කෘතිමව නිෂ්පාදනය කරන්න බැරිද කියලා. ඇත්තෙම පුතේ හොඳට මේ විද්‍යාඥයන් කෘෂි විද්‍යාඥයන් මේවා අධ්‍යයනය කරලා මේවා කෘතිමව නිෂ්පාදනය කරන්න හදලා තියෙනවා. දැන් ඔබේ පෙළ පොතේම තියෙනවා බලන්න කෘතිම වර්ධක ද්‍රව්‍ය කියලා වගුවක සටහන් කරලා තියෙනවා. ඔබ පෙළ බැලුවත් ඔබට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. බලන්න ඔන්න කෘතිම වර්ධක ද්‍රව්‍ය කිහිපයක් සහ එයින් ප්‍රයෝජන කිහිපයක් අපි කතා කරනවා. අනිවාර්යෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. ඔන්න පළවෙනි එක තියෙන්නේ කොහොමද? 2,4 DPA. ඒක 2,4 ඩයික්ලෝරෝෆිනොක්සිඇසිටික් අම්ලය කියන කෘතිම ශාක වර්ධක ද්‍රව්‍ය. ඒ වගේ 2,4,5 TPA කියලා තියෙනවා. 2,4,5 ට්‍රයික්ලෝරෝෆිනොක්සිඇසිටික් අම්ලය කියලා කියන්නේ ඒකට. මේ දෙකෙන්ම මේ කෘතිමව නිෂ්පාදනය කරලා කඩේ මිලදී ගන්න තියෙනවා. කුඹුරු වල තියෙනනේ පළල් පත්‍ර. දැන් පළල් පත්‍ර තියෙන්නේ දී බීජ පත්‍රි ශාකවලනේ. දිගටි පත්‍ර තියෙන්නේ ඒක බීජ පත්‍රි ශාක. ඉතින් මේ කුඹුරු වල වැඩෙන කුඩා ශාක පළල් පත්‍ර සහිත ශාකවල වල් පැටි නාශකයක් ලෙස තමයි යොදාගන්නේ. ඒවා විනාශ කරන තමයි යොදාගන්නේ වල් පැටි නාශකයක් ලෙස. ඉතින් දෙවෙනි ශාක කෘතිම වර්ධක හෝමෝනේ විදිහට අපි බලමු IAA නැත්නම් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියන එක. අනිත්ක IBA ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් කියන එක. එතකොට මේ වගේ මොනවද කෙරෙන්නේ? මේ කෘතිම වර්ධක ද්‍රව්‍යයක්. මේවත් සෙක්ටෝ කියලා මට මතකයි වෙළඳ නාමයක් එක්ක තියෙන මේ වගේ ද්‍රව්‍ය. අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඵල ඉක්මනින් වර්ධනය කරගන්න. දැන් අර ඵල කුඩාවට හැදෙනවා කියලා කියන්නේ වෙළඳට වඩා ඵල පොඩි. එහෙනම් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් වගේ පාවිච්චි කර ඵල ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඒක කෘතිමව ගන්න තියෙනවා, කඩින් ගන්න තියෙනවා. ඒ වගේ අතු කැබලි වල දැන් අපි මුල් ඇදෙන්න කාලයක් යනෝනේ පොළොවට සම්බන්ධ කරලා. අපිට පුළුවන් ඒ ඔය කෘතිම ශාක වර්ධක ද්‍රව්‍ය ගෙනෙන්නලා දිය කරලා ඒ අතු කැබලි වල පොගවල හිටවම බොහොම ඉක්මනට මුල් ඇදීම සිදු වෙනවා. ඉතින් ඔබත් අදහස බලන්න. ඔය අධ්‍යයනය කරනකොට තමයි අපි මිලදී ගන්නවා. ඊට පස්සේ ඒවා ගෙනලා දිය කරලා ඊට පස්සේ අපි ප්‍රායෝගිකව යොදා ගන්නකොට තමයි අපිට දැනුම වැඩි වෙන්නේ. ඒතකොට මතක හිටින්නෙත්. ඔන්න NAA ඒ කියන්නේ නැප්තලික් ඇසිටික් ඇසිඩ් කියන කෘතිම ශාක වර්ධක ද්‍රව්‍ය අපිට ගන්න පුළුවන්. මේකෙන් මොනවද කරන්න පුළුවන්? ප්‍රයෝජන මොනවද? ගස්වල ගෙඩි අකාලයේ වැටීම වළක්වන්න පුළුවන්. ඒ වගේම තමයි අන්නාසිවල අවාරේ ඵලදාව ලබා ගන්න ඔන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් හොඳ වැඩක්. අවාරේ වාරේට නගන්නවාසිය හැදෙනවනේ නේද? අවාරේ අන්නාසිය අදා ගන්න ඕන ඔන්න ඔය නැප්තලික් ඇසිටික් ඇසිඩ් ගෙනලා භාවිතා කිරීමෙන් අපිට පුළුවන් අවාරේ මේ අන්නාසි වලින් ගෙඩි අරගන්න. ඒ වගේ ගස්වල ගෙඩි වැටෙනවා දැකලා තියෙනවනේ. අකාලේ වැටෙන ඒවා වළක්වා ගන්න පුළුවන්. ඉතාලම හොඳයි. නැත්නම් අපිට වගාවන් වල ඵල හානි වෙලා යනවා අපි දැකලා තියෙනවා. ඉතින් තව එකක් තමයි ඉතින් කෘතිම ශාක වර්ධක ද්‍රව්‍යය තමයි සයිටෝ සෙල් කියන්නේ. අවාරේ ගස්වල ඵල හට ගැනීම. විශේෂයෙන් අඹ ගස්වල. දැන් අඹ ගස්වල වාරයට ගෙඩි හැදෙනවනේ. අවාරේ අපි ගෙඩි හදා ගන්න ඕන නම් ඕන අපිට පාවිච්චි කරන්න පුළුවන්. සයිටෝ සෙල් කියන ශාක වර්ධක ද්‍රව්‍ය. ඉතින් දුවේ පුතේ කෘතිම ශාක වර්ධක ද්‍රව්‍ය මොනවද කියලා ඔගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් 2,4 DPA 2,4,5 TPA ඒ දෙකෙන් කරන කාර්යයන් මොනවද කියලා ඇහුවොත් ඔගොල්ලට ප්‍රකාශ කරන්න පුළුවන් කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් ප්ලැට් විනාශ කිරීමට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් කියන කෘතිම ශාක වර්ධක ද්‍රව්‍ය ශාකවල ස්වභාවික නිපද වෙනවා. අතු කැබලි වලින් ඉක්මනින් මුල් අද්දවා ගැනීම. ඒ වගේම ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීමටත් යොදා ගන්න. අපි ඵල ඉක්මනින් වර්ධනය කළා කුකුල්ලු හදන්නේ නේද? ඒ කියන්නේ ඵල නෙවෙයි කුකුල් මස් ගන්න හෝමෝන විදල ගන්න දවස් 45 ගන්න දවස් 30 ගන්න ඕනේ ඒ වගේ ශාකවලත් පුළුවන් මේ පළ ඉක්මනින් වර්ධනය කරගන්න. ඒ වගේ නැප්තලික් ඇසිටික් ඇසිඩ් වල ගස්වල ගෙඩි අකාලේ වැටීම් වළක්වන්න පුළුවන් වගේම පළදාව අනාසිවල අවාරයේ පළදාව ලබා ගන්නත් පුළුවන්. ඒ වගේ සයිටොසෙල් වලින් අවාරයේ ගස්වල පළ හට ගැනීම විශේෂයෙන් අඹ අඹවල අවාරයේ පළ හටව ගන්න ඕනේ නම් ඔබට පුළුවන් මේ සයිටොසෙල් වගේ එකක් ගෙනලා භාවිත කරන්න. ඉතින් දුවේ පුතේ අද දවසේ මේ ශාකවල අපි වෙනද ඉගෙන ගත්ත කාරණා නෙවෙයි අපි දැක්කා මේ ගොඩක් හොඳ කාරණා ටිකක් අපි ඉගෙන ගත්තා. ඔබ හොඳින් වටහා ගන්න ඇති කියලා මම හිතනවා. තවදුරටත් පාඩම අධ්‍යයනය කිරීමෙන් දැන් ඔබට පෙළඹීමක් ඇති වුණානේ. මේ පාඩම හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔබට පුළුවන් තව කරුණු හොයන්න, තව කරුණු හොයන්න පුළුවන් පරිසරයේ හොඳින් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම නිරීක්ෂණය කළා කුතුහල ඇති කරගන්න ඕනේ. ඒ ගැටලු මතුවෙන අවස්ථාවල ඒ වාගේ එහෙම වෙන්නේ ඇයිද කියලා අපි හොයන්න පෙළඹෙන්න ඕනේ. විද්‍යාව කරන හොඳ ළමයේගේ ලක්ෂණයක්. ශාක විතරක් නෙමෙයි සතුන් පිළිබඳවත් ඒ වගේම පරිසරය පිළිබඳවත් එහෙම නිරීක්ෂණය කරපු අය හිටපු නිසා තමයි අද ලෝකේ ගොඩක් දේවල් බිහි වෙලා තියෙන්නේ. දැන් කොරෝනා ප්‍රශ්නේ වුණත් ලොකු ප්‍රශ්නයක් ලෝකෙට. ඒකට බෙහෙත් හොයාගන්නවා. නොඑක් දේවල් නිරීක්ෂණය කරලා තමයි පරීක්ෂණ කළ තමයි අවසානයේ නිගමනයකට ඇවිල්ලා මේ නැත හොඳයි කියලා තීරණය කරන්නේ. තව ප්‍රශ්න තියෙනවා ඉස්සරහට. ඉතින් දෙවියනේ අපි පොඩි අභ්‍යාස ටිකක් සාකච්ඡා කරලා බලමු. මේ ඉගෙනගත්ත කාරණාත් එක්ක ඔන්න බලන්න මේවා පුළුවන්ද කියලා. වර්ධක ද්‍රව්‍ය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න බලන්න මේ වගේ. ශාකයක වර්ධනය යාමනය කිරීම. ඔන්න ප්‍රධාන වශයෙන් අපි කියවන ශාකයක වර්ධනය යාමනය කිරීම අසත්‍ය ප්‍රකාශයක් නෙවෙයි සත්‍යයි ඒකනේ. වර්ධන ද්‍රව්‍ය කෘතිම නිපදව භාවිත කළ හැකි. වර්ධක ද්‍රව්‍ය කෘතිම නිපදව භාවිත කරන්න පුළුවන් නේද? අපි දැන් කතා කරේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් 2-4 DPA වගේ. ඒවා කෘතිමවත් නිපදවන්න පුළුවන්. ඒකත් හරි එහෙනම්. වර්ධන ද්‍රව්‍ය කාබනික සංයෝග වේ. හෝමෝන කාබනික සංයෝගනේ කාබන් තියෙන සංයෝග. දැන් ජලයේ කාබන් නැහැ. ජලයේ කාබන් අඩංගු සංයෝගයක් නෙවෙයි. ඒ නිසා අපි කාබනික සංයෝගයක් විදිහට තමයි ජලය ගන්න. ඉතින් මේ හෝමෝන ශාක වර්ධක ද්‍රව්‍ය කාබන් අඩංගු නිසා අපි කියනවා කාබනික සංයෝගයක් කියලා. ඒ වගේම වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය වේගවත් කිරීම පමණක් සිදු කරයි. අන්න බලන්න වේගවත් කිරීම පමණක් නෙවෙයි. දැන් අපි දන්නා ඔක්සිජන් වලින් වේගවත් කරනවා වගේම වර්ධනය කරනවා වගේම නිෂේධනය කරනවා. පාර්ශ්වික අංකුර වැඩි වීම නිෂේධනය කරනවා. එහෙනම් ඒ කාණේ තමයි වැරදි විදිහට ගන්න. හොඳයි. අපි බලමු අවාරේ අඹගස්වල පළ හට ගැන්වීමට භාවිත කරන කෘතිම වර්ධක ද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? නැප්තලික් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් 2-4 DPA. ඔබට මතක් වෙන්න ඕනේ N නැප්තලික් ඇසිටික් ඇසිඩ් තමයි අවාරේ ගස්වලින් ගස්වලින් හොඳ අඹ ගස්වලින් අපි සයිටොසෙල්නේ කතා කරේ. පළ හට ගැන්වීම ශාක අග්‍රස්ථයට ආලෝකය එක් දිශාවකින් පමණක් වැටෙන විට සිදුවන්නේ කුමක්ද කියලා අහලා තිනවා. ඔන්න බලන්න උත්තර හතරක් තියෙනවා. ශාක අග්‍රස්ථයේ ආලෝකයෙන් ඉවතට වැඩිම ප්‍රශ්නය ආය අහගන්න. ශාක අග්‍රස්ථයට ආලෝකයේ එක් පැත් දිශාවකින් පමණක් වැටෙන විට සිදුවන්නේ ශාක අග්‍රස්ථයේ ආලෝකයේ ඉවතට වැඩිම ඒක වැරදිනේ. ආලෝකය දෙසට වැඩීම ඒක හරි නේද? ඍජුව ඉහළට ගමන් කිරීම හරි. ඒකනේ අපිට ඕනේ නේද? ඍජුව ඉහළට ගමන් කරන්නෙත් නැහැ. වර්ධනය නොපෙන්වීම. දැන් ඔකේ උත්තරය ආලෝකයේ දෙසට හැරිලා ගමන් කරනවා කියන එක. ඔන්න දුවේපදී තව ප්‍රශ්නයක් බලමුකෝ. ශාක කඳන්වල දික්වීම කෙරෙහි ඵල බලපාන ශාක වර්ධක ද්‍රව්‍ය කුමක්ද කියලා ඇහුවොත් එම ඔබ කෙලින්ම කියන්න පුළුවන් ගිබරලීන් කියලා නේද? උත්තර හතරක් තියෙනවා. පී උත්තර හතර වෙනත් ඒවා දෙයි. ගිබරලීන් තමයි. ඔබ පාඩම් කරලා තිබුණොත් ඔබට ගැළුවක් එන්නේ නැහැ. දැන් සෛල විභාජනයේ වේගවත් කරන්නේ කවුද එතකොට? කුමන වර්ධක ද්‍රව්‍යද කියලා යහන්නේ. අපි දන්නවා සයිටෝ කයිනින් කියලා අධ්‍යයනය කරලා තියෙනවා. දැන් මුලෙහි හා කඳෙහි සෛල දික්වීම පාලනය කරන්නේ කවුද කියලා ඇහුවොත් ඔබට පුළුවන් ඔක්සිජන් කියලා සඳහන් කරන්න නේද? ඉතින් දෙවිපතිය ඔබට ප්‍රශ්නත් හදන්න පුළුවන්. ඔය පාඩම අධ්‍යයනය කරමින් ප්‍රශ්න හදන්න මම ඉලීමක් කරනවා පරිසරය හොඳින් නිරීක්ෂණය කරලා. යම් යම් ගැටලු මතුවෙන අවස්ථාවලදී ඔබේ ගුරුවරයාත් එක්ක එකතු වෙලා මේ පාඩමට අදාළවත් පාඩමට අදාළ නොවන කරුණුත් තියෙනවා. අදලේ මේ හැම කුතුහලයක්ම සටහන් කරගෙන ගුරුවරයාත් සමග හොඳින් සාකච්ඡා කරලා විද්‍යාත්මකව කරුණු විමසන්න පෙළඹුණොත් ඔබට මේ කොරෝනා ප්‍රශ්නේ තියෙන නිසා ඉගෙන ගන්න බැරි වුණා, නැත්නම් වෙනත් හේතු නිසා ඉස්කෝලේ යන්න බැරි වුණා නිසා ඉගෙන ගන්න බැරි වුණා කියලා කියන්නේ නැතුව ඔබට පුළුවන් මේ වගේ පාඩම් වලින් තමන්ගේ උනන්දුව වැඩි කරගෙන තමන්ගේ ගමන හොඳින්ම සාර්ථක කරගන්න. ඉතින් දුවේ පුතේ, අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ඔබ අනාගතය රට හදන දරුවෝ වශයෙන් රටේ හොඳ දැනුම, හැකියාවන්, කුසලතාවයන් තියෙන, හොඳ ආකල්ප තියෙන ගුණහපත් ළමයි ටිකක් බිහි වෙන්න ඕන නිසා අපි හැම පැත්තෙම ඔබට උදව් කරනවා. ඒ වගේම ඌව ගුවන්විදුලියත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව කරන මේ කටයුත්තට අපි දායකත්වය ලබා දීමට ඔබ වෙනුවෙන් මේ කැපකිරීම කරන්න පුළුවන් වීම ගැනත් මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දුවේ පුතේ, අපි නැවතත් පාඩමකින්, විද්‍යා පාඩමකින් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න කියලා ඒ වගේම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යා පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල කලාපයේ විද්‍යා ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.